අනෝෂණාන කරමතුම විනාඩි 8ක කාලයත්
ගරු මුලස්සුනාරුවේ මන්ත්‍රීතුමනි අද මේ සෞඛ්‍ය අමාත්‍යතුමාට එරෙහිව ගෙනලා තින විශ්වාසභංග යෝජනාවේදී වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා ඉතාමත්ම නිවැරදිව කිව්වා මේක කොහොමත් පරාජයට පත් වෙන විශ්වාසභංග යෝජනාවක් කියන එක දැන දැන තමයි මේ කටයුත්ත කරන්න කියන එක එතකොට මේ පිළිබඳව මතයක් ගොඩනැගීම මේ පිළිබඳව කැම්පේන් එකක් කිරීම මේ පිළිබඳ පොලිටිකල් ඇජෙන්ඩා එකක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ එහෙම නැතුව මේකෙන් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාගෙන වැටිච්ච නිසා හරි එහෙම නැත්නම් බෙහෙත් නැති වෙලා මැරිච්ච මිනිස්සුන්ගේ ජීවිත වෙනුවෙන් සහකම්පනයක් ඇති වෙලා කරන කාරණාවක් නෙවෙයි මේක මේ වීරසුමන මහත්තයා තාමත්ම පැහැදිලිව කිව්වා මේකේ තියෙන අර්බුද ටික NMR එක NMR එකේ පෞගිය දවස්වල දත්ත මකලා ඒ කරපු වංචාවල් එතකොට දිගටම වෛද්‍යවරුන්ගේ තියෙන ඒ මාෆියාව හරි විශේෂඥ වෛද්‍යවරේ කාවහම ඒ මැෂින් එක තියෙන ඒ පහසුකම් තියෙන අවශ්‍යතාවයේ තියෙන රෝහල දෙන්නේ නැතුව කොහේ හරි දුර පළාතකට යවලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක තියෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයේ හැටියට රටේ වෛද්‍යවරුන්ගේ කලමනාකාරීත්වය සිද්ධ වෙනකොට දොස්තරල රට යනවා පුළුවන් පුළුවන් අය යනවා මොකද ඒ අයට ඕනි කරන එක හැදෙන්නේ නැහැ නර්සස්ලා ගත්තත් එහෙමයි හැම ක්ෂේත්‍රයකම බරපතල විදියට මේ වෘත්තීය සමිති වලින් සහ කරන එලගේ මාෆියා වෘත්තියේ ඒ බලාධිකාරිය බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා එතකොට අද දවසේ අපිට කියන්න තියෙන්නේ මේක පොලිටිකල් කැම්පේන් එකක් මොකද අපි දැක්කා හන්දි හන්දි ගාන ගිහිල්ලා කොළ අත්සන් කරනවා මොනවද විශ්වාස භංගයට ඡන්ද එකතු කරනවා අත්සන් ලක්ෂ 20ක් එකතු කරනවා කියලා දැන් මේ අත්සන් ලක්ෂ 20 එකතු කරනකොට දන්නව මේක පරදිනවා කියලා. මොකද පාරි ඡන්ද එකතු කරා කියලා අත්සන් ගැහුවා කියලා මේ කෙලිය රඹුක් වෙල ඇමතුමාගේ විශ්වාස භංගයට සහයෝගයක් වෙන්නේ නැහැ. මොකද අවශ්‍යතාවය. ගමට යන්න බැරි වෙලා හිටපු අයට පොලිටිකල් කැම්පේන් එකක් කරන්න මාතෘකාවක් ආවා. ඒ මාතෘකාව අරගෙන ගමට යනවා ගමක් ගමක් ගාන ගිහිලා අත්සන් කර කර පොලිටිකල් කැම්පේන් එකක් කරනවා. ඒකයි මම කිව්වේ මේක තනි කර පොලිටිකල් කැම්පේන් එකක්. ඒ පොලිටිකල් කැම්පේන් වලට මේක වෙලාව නෙවෙයි. මේ වෙලාවේ අපි යන්තම් රටේ අර්බුද වලට විසඳුමක් දීලා තෙල් ගෑස් ටික බෙහෙත් ටික ගෙනල්ලා මැරිච්ච මිනිස්සු ටික බෙහෙත් නැතුව මිනිස්සු මැරිච්ච එක පාරවල් ගානේ මිනිස්සු මැරිච්ච එක නවත්තලා රට ඉස්සරහට යන වෙලාව එහෙම වෙලාවකදී මේ Tamanට ඒකට සහයෝගයේ මිනිස්සුන්ගෙන් ලැබෙමින් පවතිද්දි ඒක බලාගෙන ඉන්න බැරි වෙනකොට තමයි මේ කඩප්පුලි දේශපාලන කණ්ඩායම් වල දේශපාලන අනාගතය අවසන් වෙනකොට අර්බුද ඇතුලේ මිසක් අර්බුද නැතුව දේශපාලනය කරන්න බැරි දේශපාලන කණ්ඩායම් වලට එල්ලෙන තැනක් හොයනවා ලංකාවේ පහුගිය දශක ගණනාවෙම මේ තිබුණු ශිෂ්ටාචාරය ඉවර වෙලා තමයි මේ දේශපාලනයේ අලුත් වීර පටන් ගත්තේ වැරද්ද වැරදි විදියට දැකලා හැමෝම එකට එකතු වෙලා වැඩ කරමු කියන මේ සංකල්පය එතකොට ඒ ඉතිහාසය කරපු මිනීමතින් කරපු දේශපාලනය ඒක හැමතිස්සෙම ඒ මිනීමතින් දේශපාලනය කරලා ඒ අනුකම්පාව අරගෙන කරපු දේශපාලනය අපිට මතකයි 94 දී ඇඹිලිපිටියේ සිසු ඝාතන මදින ඒ වෙලාවේ ආණ්ඩු හැදුවා විජය කුමාරතුංගගේ ඝාතනය විකිණුවා ඇඹිලිපිටියේ සිසු ඝාතනයේ වින්දිතයන්ට අද වෙන විට යුක්තියක් හිටුණාද කොහේ ඒවා කතා කරා විතරයිනේ දැන් ලලිත් කූගෙන්ලා තාජුඩීන අපි කතා කරා හැබැයි මේවෙන් පස්සේ මොකද වුනේ ඒ අයට පිළිබඳව සාධාරණයක් ඉෂ්ට වුණාද ඒ රොෂෙන් චානකලට සාධාරණයක් ඉෂ්ට වුණාද නෑ මේ මොකද්ද කරේ මිනි විකුණලා දේශපාලනය කරා Tamanගේ දේශපාලනය වෙනුවෙන් මිනි වික්කා එතකොට කිසිම දේශපාලන පක්ෂයකට මේකෙන් බේරෙන්න බෑ සියලු දේශපාලන පක්ෂ ජනතා විමුක්ති පෙරමුණුණත් 97 ඡන්දෙදී ධම්මික සුදත්තගේ මරණය විකුණපු හැටි අපිට මතකයි හැම වෙලාවෙම මරණ විකුණලා දේශපාලනය කළා එතකොට ජනතාව හැමදිස්සෙම අනුකම්පාව පාවිච්චි කළා ඒක තමයි දැන් පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳවත් ඒ පිළිබඳ සාකච්ඡාවකට අද බඳුන් වෙලා තියෙන්නේ ඒ පිළිබඳව සාකච්ඡාව ඇවිල්ලා තියෙන්නේ එතකොට ඒ ප්‍රචාරණයට අහු වෙලා මිනිස්සු මුලා කරලා දේශපාලන වාසිය ලබා ගැනීම විතරයි තියෙන්නේ. එතකොට මේ ක්‍රමේ වෙනස් කරලා අලුත් විදියට නූතන දේශපාලනය කරන්න තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ප්‍රායෝගිකව රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙල පටන් අරගෙන තියෙන්නේ. එතකොට මේ වැඩපිළිවෙල ඇතුලේ මේක මඩ ගහන්න තැනක් නැති වෙනකොට මේක ඉස්සරහට යනවා දකින්නකොට මේ අර පැත්තක ඉන්න කෙහෙලිය රමුක්වැල්ල අමාත්‍යවරයා මේකට අල්ලගත්ත මේ සමස්ත සිද්ධ වෙච්ච වැඩපිළිවෙලේ කොතනටද ඇනේ ගහන්න පුළුවන් කියලා බලලා අපි කියනවා මේක කිව්වොත් මේ ඉතිහාසයේ වෙලා තියෙන ප්‍රශ්න වලට යුක්තිය ඉටු වෙලා තියෙනවනะ ඉතිහාසයේ මේ වගේ වෙච්චේ වලට මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ට වෙලා තියෙනවනะ අපි මේව ගැන කතා කරන්න ඕනේ නෑ මෙතන තියෙන ඊට වඩා එහා ගියපු අර්බුදය මේ අර්බුදය විසඳ ගන්න ඕනි. ඒකක් එහෙලිය රමුක්වැල්ල අමාත්‍යතුමාට තනියෙන්වත් සෞඛ්‍ය අමාත්‍යංශයට තනියෙන්වත් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒකයි අපි හැමදාම කියන්නේ මේ හැම දෙනාම එකට එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න ඕනි වෙලාවකට ඇවිල්ලා තියෙන්නේ. සරලවම කියනවා නම් මේ ගෝලීය උණුසුම ඉහළ ගිහිල්ලා රටේ අනාගතය ගැන හිතන්න වෙලා තියෙන්නේ අපේ අලුත් දේවල් එක්ක, ක්ලයිමට් චේන්ජර්ස් එක්ක. එහෙම නැතුව මේ ලිංග මැඩි දේශපාලනය කරලා එහෙම නැත්තම් Tamanට එන්න පාරක් නැති වෙනකොට, මේ අභියෝග හමුවේ Tamanට දේශපාලනය කරන්න බැරි වෙනකොට, මේ වගේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත පාරට ගෙනල්ලා, ඒ ජීවිත පිළිබඳව කඳුළු පාරට ගෙනල්ලා ඒවයින් දේශපාලනය කරන්න හදන එක වැරදි. මේ වගේ දේවල් කරනකොට මේ රටේ බෙහෙත් පිළිබඳ ප්‍රශ්නයක් ආව. ඔව්, බෙහෙත් පිළිබඳව බෙහෙත් ගේන්න බැරි වුණා. ඊ අනුර කුමාර දිසානායක මහත්තයා මේ සල්ලි තියෙන තැන් ගැන කිව්වා, එක එක දේවල් ගැන කතා කරා. හැබැයි මේ රාජ්‍යයේ කඩා වැටීම හැම එකක්ම මේ හැම කෙනෙක්ම වගේ කියන්න ඕනි. මං අද අහගෙන ඊයේද පෙරේදද මම මාධ්‍ය දැක්කා අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් මේක ගෙනල්ලා බෙහෙත් නෑ කෙහෙලිය රම්බු
කුමාර විනාඩි දෙක කාලයක්.
හැබැයි 1000 ගාණක් හම්බන්තොටින් නිවාස අධිකාරියට දාලා තිනකොට, එතකොට ප්‍රදර්ශන වැඩවලට පෝස්ටර් ගහන්න කෝටි ගාණක් වියදම් කරලා තිනකොට, ඒව තමයි මේ බෙහෙත් ගන්න වියදම් කරන්න තිබිච්ච සල්ලි. ඒවා එක එක්කෙනා කරපු දේවල්. ඒක රාජපක්ෂලා කරාද, ඒක ප්‍රේමදාසලා කරාද, ඒක වික්‍රමසිංහලා කරාද කියන ප්‍රශ්නේ නෙවෙයි. කවුරු කරත් මේ විනාශය කරලා තියෙනවනම් ඒ කරපු විනාශය තමයි විනාශේ. ඒව තමයි මේ බෙහෙත් ගේන්න බැරි උනේ. ඒව තමයි එන්නත් ගේන්න බැරි උනේ. හැබැයි එන්නත් වලත් බෙහෙත් වලත් හැම වෙලාවෙම තියෙන ප්‍රතිශතය, හැම වෙලාවෙම යම්කිසි ඇලර්ජි ප්‍රතිශතයක් තියෙනවා. ඒව පිළිබඳව මට වඩා මම හිතන්නේ ඩොස්තර රමේෂ් පතිරණ මැතිතුමා පැහැදිලි කරලා කිව්වා. ඒ වගේ තීද්දි ඒ වගේ කොනක් අල්ලගෙන මිනී මතින් කරන දේශපාලනය කරලා නැවත වතාවක් මිනිස්සු ආපස්සට ගෙනියන්න එපා, රට ආපස්සට ගෙනියන්න එපා. දවස් 3ක මේ පාර්ලිමේන්තුවේ කාලේ කාලා කොහොමත් සම්මත වෙන, කොහොමත් තමුන්නාසලා පරාද වෙන පනතකට තමුන්නාසලගේ දේශපාලන කැම්පේන් වෙනුවෙන් රටේ සල්ලි වේදම් කරන්න එපා කියලා මතක් කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. විලාන ගරු වසන්ත යාපා බණ්ඩාර මැතිතුමා විනාඩි 6ක කාලයක් තියෙනවා.
විනාඩි
6ක්.
ගරු සභාපතිතුමනි, අපි ගරු කේලිය රමුක්කැල්ල මැත්තුමත් මමත් දෙදෙනම මහනු දිස්ත්‍රික්කෙන් තමයි පහුගිය සැරේ මේ පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ. එතුමා මට කලින් හිටියා. නමුත් මම ප්‍රථම වතාවට පැමිණෙනවා. අපි එනකොට ආණ්ඩුව පැත්තෙන් ආව 8 දෙනෙක්, විපක්ෂ පැත්තෙන් 4 දෙනෙක් පැමිණියා. අද ආණ්ඩුව පැත්තේ 6 දෙනෙක් ඉන්නවා, විපක්ෂ පැත්තේ 6 දෙනෙක් ඉන්නවා. අපි අපේ මහනුවර දුක් විඳින මිනිස්සුන්ගේ විශ්වාසය තහවුරු කරන්න තමයි, මේ රටේ මිනිස්සුගේ විශ්වාසය තහවුරු කරන්න තමයි මේ පාර්ලිමේන්තුවට ආවේ. මේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ මේ අපේ මහනුවරු මිනිස්සුන්ගේ වගේම මේ රටේ මිනිස්සුන්ගේ විශ්වාසය රැක්කද කියන ප්‍රශ්නේ අද අපි හමුවේ තියෙනවා. ඒක ඉතාම ඛේදජනකම සිද්ධිය තමයි. අද මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීමත් එක්ක අපේ රටේ මහජනතාවට අපි දිනන සමාජ සම්මුතිය බිඳහෙල්ලා තියෙනවා කියලා ගරු සභාපතිතුමා මට මුලින්ම කියන්න වෙනවා. මේ සෞඛ්‍ය අංශයේ තියෙන කඩා වැටීම, මේක එක පැත්තකින් මේ උපකරණ පද්ධතිය බාල ඖෂධ වලට අමතරව මේ උපකරණ පද්ධතිය තනිකරම දූෂිත ගනුදෙනු මගින් මේ රටේ උපකරණ පද්ධතිය පිළිබඳව මහජනතාවට, රෝගී ජනතාවට අපි විශ්වාසයක් තියලා තියෙනවද කියලා අද අපි ඉදිරියේ ප්‍රශ්නයක් තියෙනවා. අපේ ගරු ඇමතුමත් මම ජීවත් වන මහනුවර හෘද කැතීඩ්‍ර යන්ත්‍ර දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් අද වෙනකොට විනාශ වෙලා නැත්නම් ඒක අක්‍රීය තත්ත්වයටපත් වෙලා පොරොත්තු ලේකින ඇමතුමා දන්නවා 8000ක් මහනුවර මිනිස්සු බලාගෙන ඉන්නවා. අද මේ සත්කම, හෘද සත්කම අපිට කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාසය රැක්කද මහනුවරින් ආපු 8000 මං අහන්නේ ආණ්ඩුවේ, අපි මහනුවර මහජනතාවගේ විශ්වාසය රැක්කද? ඩිජිටල් ඇන්චියෝගවි මාස 5ක් තිස්සේ වැඩ කරන්නේ නැහැ මහනුවර මහරෝ වලේ. මගරු සභාපතිතුමනි, ලීලි ඇක්සලරේටර් යන්ත්‍ර රුපියල් කෝටි 60ක් වේදන් කළා මහජනතාවගේ බදු මුදලින් ගෙනල්ලා සවි කරලා තිබුණා. පහුගිය නොවැම්බර් ඉඳලා අද වෙනකන් ඒ ලීලි ඇක්සලරේටර් යන්ත්‍ර දෙකම වැඩ කරන්නේ නැහැ ගරු සභාපතිතුමනි. මම අහන්නේ අපේ ඇමතුමා ජීවත් වන මහනුවර මිනිසුන්ට, රෝගී ජනතාවට වගකීම තවදුරටත් කර්මයේ නිලධාරින්ද දානවද කියලා මං අහනවා එතුමගෙන්. ESWL කියන යන්ත්‍රය, මං සෞඛ්‍ය විශේෂඥයෙක් නෙවෙයි, වකුගඩු වල ගල් කුඩු කරන ඒ උපකරණයක් කියලා අපිට කිව්වා අපේ ડોක්ටර් කාවින්ද. මං ඇහුවා කොළඹ ජාතික රෝහලේ අද උදේ එක කැඩිලා මහනුවර තියෙනවා කැඩි කැඩි පාවිච්චි කරනවා ඊළඟට තියෙන කරාපිටියේ මම අහන්නේ උපකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසය තියන්න පුළුවන්ද මම අහනවා ඊළඟට මේවා කඩනකොට ඇයි කැඩන්නේ ගරු සභාපතිතුමනි දූෂණය ඉහවහගියපු දූෂණයත් එක තමයි මේ කැඩන්නේ සේවාගීසුම් නැතුව තමයි මේව මිලදී ගන්නෙ ඇයි සේවාගීසුම් දාන්නේ නැත්තේ සේවාගීසුම් දැම්මොත් මේක ගාන උඩට යනවා ටෙන්ඩර් උඩට යනවා දඬ බැරි වෙනවා ඒ නිසා ටෙන්ඩර් මගදී වලට හොඳම දේ තමයි සේවාගීසුම් නැතුව මේ විදිහට මිලදී ගැනීම කරන එක අපි ඇමතුමාට පුළුවන් වුණාද විශ්වාසය තහවුරු කරන්න මං අහනවා බෙහෙත් ගැන විශ්වාසයක් අපිට දෙන්න පුළුවන්ද අද ඡන්ද දනායකෙන් මං අහන්නේ මේකට විරුද්ධව ඔබට කියන්න පුළුවන්ද අර වකුගඩු ඩයලයිසිස් කරන ඒ වකුගඩු කාන්දු කරන එකේ තියෙන කැප්සියුල් ඔබ දන්නවා 155 තියෙද්දි 12 ලක්ෂයක් ගේන්න ඔවුන් ටෙන්ඩර් නැත්තම් ඇනෝම් කළා හදිසි මිලදී ගැනීමට ලක්ෂ භාග්‍ය ගත්තා අවසානයේ පුස් වර්ගයක් තියෙනවා කියලා 10 දෙනෙක් ජීවිතක්ෂණපත් වුණා අද මම ඔබට කියනවා
මුතුමාරි විනාඩි දෙක කාලයක් තියෙනවා
එන්නත සඳුනි මදුසිකා ඒ කැබිනි මාතාව මරණයටපත් වුණා සඳුනි මදුසිකාගේ ඒ මහත්තයා ස්වාමි පුරුෂයා අද මේ ගැලරියේ වාඩි වෙලා මේක දිහා බලන් ඉන්නවා මං අහන්නේ ගරු ඇමතුමනි කළු මාමා පෙරදෙණියේ ටවුන් එකේ ඔබතුමාට වේදිකා ගහලා මටත් ඔබතුමාට ඡන්ද ලබා දුන්නා මං අහන්නේ චමෝදි ජයරත්න ආසාත්මිකතාවයක් නිසා පොත්තපිටිය මම ජීවත් වෙන ඒ දරුවත් මරණයට පත්ව අවුරුදු 21යි මං ඔබතුමායි අහන්නේ එන්න මාර්ග ශක්තිමත් කරාද එන්න මාර්ගක ශක්තිමත් කළ විශ්වාසය දුන්නද මං අහනවා මේ විදියට කරු අමාත්‍යතුමනි ඔබතුමා මහනුවර මිනිසුන්ගේ විශ්වාසය තැබුවනම් ඇයි ඔබතුමාට අවම වශයෙන් මේ ගෙවල් වලට මේ ගම් වලට ගිහිල්ලා මේ අසරණ මිනිසුන්ට අඩු ගානේ රජයේ වරදින් වෙච්ච අපරාධයට වගකීම අරගෙන තවදුරටත් යම් පුංචි සහනයක් දෙන්න පුළුවන් වුණාද ගරු ඇමතුමා ඔබතුමා දන්නවද තාම මරණ සාතිකේ නැ මේ උඩ ඉන්න කළු පහන මාත්‍යාගේ ආදරණීය දුවලා දෙන්න පාසලට දාන්න කෙනෙක් ඉන්නවා ඒ පාසලට දාන්න ඉන්න දරුවට මරණ සාතිකේ නැ තාවකාලික එකක් තියෙන්නේ මේවා කතා කරනකොට සභාපතිතුමා දන්නවා අපි පාර්ලිමේන්තුවෙන් එළවනවා අපි පාර්ලිමේන්තුවෙන් එළවන්නේ මේ මහජන දුක්ගින්දර පාර්ලිමේන්තුවට ගේනවා කියලා මම කියනවා මම හෙට ජිනීවා නුවරට මානව හිමිකම් කවුන්සිලයට යනවා ගිහිල්ලා මම වාර්තා කරනවා අපිට ආධාර දෙන්න අපිට පුළුවන් තරම් ආධාර දෙන්න මොන රජයක් තිබ්බත් ආධාර දෙන්න හැබැයි මේ සෞඛ්‍ය අංශයේ ප්‍රමුඛ කරගත්ත දූෂණ වලල්ලට කෙරෙහිව ආණ්ඩුවර බලපෑම් කරන්න කියලා දැඩි ඉල්ලීම කරනවා අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරනවා ඔබ දන්නවා වෛද්‍යුරු 5000ක් විභාග පාස් කරලා ඉන්නවා කරු සභාපතිතුමනි මේ වෛද්‍යුරු හදාගන්න අමාරුයි නාසස් හදාගන්න
අමාරුයි කාර්ය අවසානයි
අවසන් කරන්න ඒ නිසාම කියනවා පර්යන්ත ලෝහල් හෙටානිද වෙයි මං ඉන්න කඩුගන්න රෝහල කොටලිකල රෝහල වැහුණාට පස්සේ මං ඔබතුමාට කියනවා වැහුණාට පස්සේ ගමට එන්න එපා මහනුවර ජනතාවට උද්දච්ච වෙන්න එපා අර එදා උද්දච්ච ඇමති කෙනෙක් උත්තර දෙන්නේ නැතුව වනජීවී ඇමතුමේ පලා ගියා වගේ පලා යන්න එපා මේ විශ්වාස භංගයේදී කාවින්ද ජයවර්ධන ඇමතුමා විපක්ෂ මොන කණ්ඩායමේ හිටියත් මේ දූෂිත ගනුදෙනුවට එරෙහිව වයිෆයි එක උනත්
මන්තු අවසන් කරන්න ඔබට කාලය අවසන්යි
දැස් අන්ධ කරපු මිනිස්සුන්ට දැස් දෙන්න යමතුමනි දෙයියන්ද කියලා මං අහන්නේ ඒ දැස් නැති මිනිස්සුන්ට මේ අඩ ඉන්න කළු පහල්ලාට වැඩ පිළිවෙලක් හදන්න අඩුම ගානේ සහනයක් දෙන්න වැඩ පිළිවෙලක් හදන්න කියලා ඉල්ලීමක් කරනවා බොහොම ස්තුති ඔබතුමාට
ස්තුති මිලන ගරු නලින් බණ්ඩාර මැතුව විනාඩි 6ක් කාලයක් තියෙනවා
ධම්මිකපණියේ ප්‍රමොට්
ස්තුවන්ත වෙනවා මම හිතන්නේ අද මුළු රටේම ග්‍රාමීය නාගරික සියලුම ජනතාව බලන් ඉන්නවා කරු මුලාසේ මන්තුමනි මේ වැදගත් විවාදයක ඇතර වෙනම මේ විවාදෙට දේශපාලනයක් තියෙන දෙයක් නැහැ මේ විවාදෙට පක්ෂපාත තියෙන දෙයක් නැහැ මෙතන ඉන්නවා මේ විවාදය බදිහා බලාගෙන මේ සෞඛ්‍ය ප්‍රශ්න නිසා ඖෂධ හිගය නිසා බාල ඖෂධ නිසා තමන්ගේ ජීවිතයෙන් වන්දිගපු පවුලවල මිනිස්සු තමන්ට මොනවා හරි වෙන්න ඕන මේක දැනෙන්න තමන්ට දැනෙනකන් ගොඩක් අයට දැනෙන්නේ නැහැ මට මතකයි මෙතර පවිත්‍ර වන්නියාරච්චි මැතිණිය නැහැ එතුමියට කොවිඩ් ඇදිලා එතුමිය අඬ අඬ හොස්පිටල් එකෙන් එළියට ආවේ හොඳ වෙලා IDH රෝහලට පින් සිද්ධ වෙන්න කියලා. IDH රෝහලේ වෛද්‍යවරුන්ට වෛද්‍ය සේවාවට පින් සිද්ධ වෙන්න මගේ ජීවිතේ බේරුණා කියලා. හැබැයි වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් මම අහනවා, ඔබතුමාට මම එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නෙමෙයි. අද එහෙම කියන්න පුළුවන් තත්ත්වයක් අපේ රෝහල්වල උදා වෙලා තියෙනවද? අද ඔබතුමාට උණක් හැම්බිරිසාවක් හදුනොත් බය නැතුව රජේ රෝහල් වලට යන්න පුළුවන්ද? ඒ විශ්වාසය තියෙනවද? අද ගමේ අප්පුවාමි මාමා අසනීපයක් වුණොත් රෝහලට යනවා වෙනුවට ගොඩ වැදකමක් කරලා තමන්ගේ ජීවිතේ බේරගන්න බලන්නේ. මොකද තමන්ට විශ්වාසයි ගොඩ වැදකමකින් මොනා හරි බේරගන්න පුළුවන් රෝහලට ගියොත් බේරෙන්න බැහැ කියන කාරණේ. ඒ නිසා මේක සංවේදී කාරණයක්. මෙතෙන්ට දේශපාලනේ ගාව ගන්න එපා. මෙතෙන්ට තමන්ගේ පක්ෂේ ගාව ගන්න එපා. මෙතෙන්ට තමන්ගේ ඇමතිකම් ගාව ගන්න එපා. මෙතෙන්ට තමන්ගේ ඇමතිවරු ආරක්ෂා කරනවද? එහෙම නැත්නම් තමන්ට ඡන්දෙ දුන්නු තමේ ගවන් තමන්ගේ ගමේ අම්මා තාත්තා නැන්දා මාමා ආරක්ෂා කරනවද කියන හර්ධ සාක්ෂියට මේ ප්‍රශ්නේ අහන්න. ඒ නිසා පැහැදිලිවම මෙතන තියෙන හර්ධ සාක්ෂිය පිළිබඳව ප්‍රශ්නයක්. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා කිව්වා මේ ප්‍රශ්නේ තියෙන්නේ නිලධාරී මාෆියාවලු. මේක මොන ඇමතිවරයාවත් බේරගන්න බැවිලු. මේක නිලධාරීන්ගේ ප්‍රශ්නයක්ලු තියෙන්නේ. මම එහෙනම් කියනවා ඒකෙන්ම මේ රජයේ අසාර්ථක අසමත්භාවය පිළිබිඹු වෙනවා. මේක සෞඛ්‍ය සේවය නෙමෙයි, පහුගිය කාලේ මේ ආණ්ඩුව හදපු අලුත් ක්‍රමවේදයක්. අපි දැක්ක කෝප් කමිටුවට ගියාම නිලධාරීන් පිටම දානවා. අපේ සභාවේ මන්ත්‍රීතුමත් සභාපති ධූරයේ ඉන්න මුතුමත් ඉන්න කෝප් කමිටුවල නිලධාරීන්ට දාන්නේ. පහුගිය කාලේ නිලධාරීන්ට මේ ප්‍රශ්න දාලා නෑ, අමාත්‍යාංශ ඇමතිවරු හොඳයි, ආණ්ඩුව හොඳයි, දේශපාලඥයෝ හොඳයි, මේ නිලධාරීන් තමයි මේ කෙලවන්නේ කියන එක මතවාදයක් විදිහට මේගොල්ලෝ හදන්න කටයුතු කරමින් හිටියා. ඒක පට්ටපල් බොරුවක්. අපි දැක්ක ආණ්ඩු කරන ඕනතරම් ඉතිහාසයේ මැති ඇමතිවරු නිලධාරීන් හරි විදිහට කළමනාකරණය කරන්න, නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ටික දෙන්න ඕන තරම් හැකියාව දුන්නු මැති ඇමතිවරු හිටියා. ඒ නිසා නිලධාරීන් පිට දාන්න එපා. අපි දන්නවා නිලධාරීන්ගේ වැරදි තියෙනවා. ඒ නිලධාරීන්ගේ ඒකාධිපතිවාදය නිසා මේවා වෙනවයි කියලා නිලධාරීන් පිට දාලා බේරෙන්න බෑ. නිලධාරීන්ගේ වැරදි තියෙනවා. එයාට ඒ තීන්දුව තීරණ ගන්න කැබිනට් ඇමතිවරුන්ට පුළුවන් වෙන්න ඕන. මේ මුදල් මහ භාණ්ඩාගාරයෙන් වෙන් කරලා තියෙන්නේ ඇමතිවරුන්ට ඒවා වියදම් කරන්න. ඒ ඇමතිවරුන්ට ඒ වියදම් කරන්න බැරි නම් ඒවට නිසි කළමනාකරණයක් දෙන්න බැරි නම් මම හිතන්නේ මේක කරන්න බැහැ නම් දාලා යන එක තමයි හොඳ. අද වැදගත්ම දේ සෞඛ්‍ය ඇමතිතුමනි, විගණනයක් නැහැ. මේ බෙහෙත් පිළිබඳ විගණනයක් නැහැ. රෝහලක මාසයකට අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕන. මාසෙ වරුණාට පස්සේ විගණනයක් තියෙන්න ඕන. ඒ වගේම පසු විපරමක් තියෙන්න ඕන. මේ පසු විපරම සහ විගණනය නැහැ. ඒ නිසා මේ විගණනය කියන කාරණේ ඖෂධ සම්බන්ධයෙන් ඇතුළත් විය යුතුමයි. ඒක රෝහල් තුලත් ඒ වගේම මධ්‍යමව පාලනය වෙන අමාත්‍යාංශ මට්ටමේ බෙහෙත් කළමනාකාරීත්වයක් ඇති වෙන්න ඕන. ඒ වගේම මානව සම්පත් කළමනාකරණය
විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
මට තව විනාඩි දෙකක් දෙන්න මම අවසන් කතිකය. මානව සම්පත් කළමනාකරණය අද බිඳුවයි. රෝහල් වල මානව සම්පත් කළමනාකරණයට මේ දොස්තරලා දාලා හරියන්නේ නැහැ. මේ මානව සම්පත් කළමනාකරණයේ තියෙන දුර්වලකම් ඉද තමයි වෛද්‍යවරු රට යන්නේ. සමහරවරු වෛද්‍යවරු උදේ 8ට අවිලා හවස 4ට ගන්න ඩිරෙක්ට් හම්බෙන්න ඉන්නව පුටුවරත් කර කර. ඒ ඩිරෙක්ටර් ඔහලේ වෙන වෙන රාජකාරිය වල. හැබැයි මානව සම්පත් කළමනාකරණයේ රාජ්‍ය පරිපාලන ශේෂයේ ඉන්න අයපත් කරනවා නම් ඇමතිතුමා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් විශාල පහසුවක් එනවා. ඒ නිසා මේවට ක්‍රමවේද තියෙනවා. ක්‍රමවේද නැතුව නෙවෙයි කලින් අවුරුද්ද Tamanට අවශ්‍ය බෙහෙත් ටික පූර්ව විගණනයක් කරලා ඇනෝම් කරන්න පුළුවන් නම් මේ විදිහට කෝටි ගණන් මුදල් වැය වෙන්නේ නැහැ. දැන් මහින්දානන්ද අලුත්ගමුව ඇමතිතුමා කිව්වා මොන හරි දූෂණයක් වෙලා තියෙනවා නම් කියන්න කියලා. මම ගොඩක් ඒවා කියන්න යන්නේ නැහැ. අපේ මන්ත්‍රීව ගණනාවක් කිව්වා මේ ඉන්සියුලින් ඕඩර් එක මේ ඩොලර් 7.156ට ගන්න තිබුණු ඉන්සියුලින් එක කොහෙන්ද ප්‍රංශෙන් ඒ වෙනුවට ගත්ත ඩොලර් 4ට යුක්‍රේනයේ. මේ ගත්තේ වෙනම කුත්ින්දා නෙමේ, වැරදි කළමනාකරණයත් මේ දූෂණ වංචා නිසා. මේ හරහා විතරක් අහිමුණු මුදල ඩොලර් 73200ක්. මම මහින්දානන්ද අලුත්ගමුවගේ මැතිතුමාට කියනවා මේ වගේ ඕන තරම් අපිට සාක්ෂි තියෙනවා, ඕන තරම් දේවල් කියන්න තියෙනවා. ඒ නිසා බොරුවට ආණ්ඩුව ආරක්ෂා කරන මුවාවෙන් කතා කරන්න එපා. මම දැක්ක මනුස නානායකර මහත්තයා තප්පුලනවා මේ අපේ ආණ්ඩුව කාලේ මේ නිවාස ඇමතිවරයාගේ මුදල් ගැන. අපේ ආණ්ඩුව කාලේ ඕන තරම් මුදල්
රාජ්‍ය සේනාවත් අතුමා ඉන්නවා අතුමාට මුදල් දීලා තියෙනවා අතුමායි රාජකාරිය කරා නිවාස හදලා ඇමතිවරයා විදියට සජිත් ප්‍රේමදාස මහත්තයාට මුදල් දීලා තියෙනවා අතුමා ඒ රාජකාරිය කරා නිවාස හදන්න තෝ බේත් ගේන්න අවස්ථාවක් තිබුණා
ආරය අවසානයි
ඖෂධ
අවසන් කරන්න
තුමා අවශ්‍ය සියලුම මුදල් ලැබිලා තිබුණා 2020 කලින් මෙහෙම ප්‍රශ්න තිබුණේ නැහැ මේ 2020 න් පස්සේ මේ අසාර්ථක අසමත් දුර්වල ආණ්ඩුව මේක මම කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුළුවන් වුණාද එතුමා ජනාධිපතිවරයා බවට පත් වෙද්දී ගෝඨාභය බයේ අමාත්‍ය මණ්ඩලය අයින් කරලා తాවකාලිකව පත් කරපු අමාත්‍ය මණ්ඩලයක් එක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා තවත් ආණ්ඩු කරන්නේ මනුසනානාකර මහත්තයලව දන්නේ නැහැ ඒ නිසා පැහැදිලිවම මම අහනවා මේ ඉස්සරහා ඉන්න මැති අමතුරුන්ගෙන් ඔබතුමාලාට තාක්ෂණ විරුද්ධ එකකව ඡන්දය දීලා ගමේ ජනතාව ඉස්සරහාට යනවද නැත්නම් ගමේ ජනතාවගේ ඡන්දය අරන් පාර්ලිමේන්තුව රැවිලා ආණ්ඩු රකින්නවද මැති අමතුරු රකින්නවද මේ තීන්දුව ගන්න අපි රටේ ජනතාවට කියනවා අද මොකද රටේ ජනතාවගේ මිනී වල කපන්න ඡන්ද දෙන්න කියන එක බලා ගන්න.
අද අවසන් කරන මන්තුමා
කියන්නේ අවසන්යෙන්ම
මම අවසන්
කරු අන්තිමනි අද හොඳ කාටුන් එකක් තිබුණා ලංකාදීප පත්තරේ දාසහපු වලාර මහත්තයාගේ. ඒකෙ මෙන්න මේ කුරුසෙ තියෙනවා මෙන්න ගහලා. එතකොට අද ඡන්ද දෙන්න ඕනේ රෝගීන් වෙනුවෙන්ද අද ඡන්ද දෙන්න ඕනේ මල් ශාලාව වෙනුවෙන්ද කියලා මෙන්න මේ කාටුන් එක තියෙනවා. මෙන්න මේ කාටුන් එක දිහා බලලා මේ දාසපුවලාන මහත්තයාගේ කාටුන් එක දිහා බලලා ඔබතුමාලා හර්ධ සාක්ෂියට එකව අද ඡන්ද දෙන්න කියලා මම ඉල්ලනවා බොහොම ස්තුතියි.
ස්තුතියි මිලන කරු අනුරාධ ජයරත්නතුමා විනාඩි 6 කාලයක් තියෙනවා.
ඔව් සභාපතිතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා වේලාව ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම අද පොදුවේ ගත්තාම මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරපු කාරණා ටික ගත්තාම මේකේ එකම කාරණාව පිළිබඳ ගරු සභාපතිතුමනි දිගින් දිගටම කියව කියව හිටියා හැබැයි කිසිම කාරණාවක් ඔප්පු කරලා පෙන්눔 කරන්න විපක්ෂයට පුළුවන්කම ලැබුණේ නැහැ. අපි බොහොම පැහැදිලිව දැක්කා ගරු අමතුමා අතුළු කණ්ඩායමට චෝදනා කරන්න පුළුවන් හැබැයි සාක්ෂි සහිතව එකම කරුණක්වත් ඉදිරිපත් කරන්න බැරි වෙච්ච විශ්වාසභංගයක් හැටියට මේක ඉතිහාසයට එකතු වෙනවා කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕන. එනිසා අපි මේ වෙලාවේදී මතක් කරනවා යම් යම් කාරණාවලදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරලා මේක මට ඒකාතකින් හිතනවා ගරු සභාපතිතුමනි මේ විශ්වාසභංගය ගෙනාවේ සජබේ හැටියට ඊළඟට අපිට එකතු වෙන්න ඉන්න පිරිස මේ ආණ්ඩුව ශක්තිමත් කරන්නද කියලාත් මට හිතෙනවා. මොකද අද හවස වෙනකොට නැවත වතාවක් වෙන්නේ අපේ ආණ්ඩුව හැටියට කෙහෙලියමතුමාට පින් සිද්ධ වෙන්න අපේ ආණ්ඩුව හැටියට ශක්තිමත් වීම මිස වෙන කාරණාවක් නෙවෙයි. අපිට මේකෙදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි ගරු අමතුමා පිළිබඳව විශ්වාසභංග යෝජනාව ගෙනල්ලා අද රෑ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනස් කිරීම තුළ මේ තියෙන සෞඛ්‍ය ප්‍රශ්න සියල්ල අපිට විසඳන්න පුළුවන්කම ලැබෙනවා නම් කිසි ගැටලුවක් නැහැ ගරු සභාපතිතුමනි 224 ම එකතු වෙලා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනස් කරමු. හැබැයි මේ දිගින් දිගටම කියපු සියලු කාරණාවක් අවුරුදු ගණනාවක් එක දිගට අරගෙන අවිල්ලා අවුරුදු 5ක 10ක කාලයක් සියලු සෞඛ්‍ය අමාත්‍යවරු ඇතුළත කරන්න බැරි වෙච්ච වැඩ ටික මෙතන එක අවුරුද්දක් ඇතුළත කෙහෙලිය රමුක්කැල්ල මතුමාට කරන්න කියලා තමයි අද මේ සමහර කණ්ඩායම් ටික චෝදනා හැටියට ඉදිරිපත් කරේ. දැන් එක පැත්තකින් ගත්තාම ඉමර්ජන්සි පර්චේසින් ගැන කතා කරා. ඉමර්ජන්සි පර්චේසින් ටික මේ ඉතිහාසයේ වෙලා තියෙන පළවෙනි වතාව තියන්නේ කෙහෙලිය රමුක්කැල්ල මතුමාගේ පමණක්ද? වෙන අමාත්‍යවරු සෞඛ්‍ය අමාත්‍යවරු හැටියට කටයුතු කරන කාලේ කොයිතරම් දුරට ඉමර්ජන්සි පර්චේසස් කල්ලිවිලා මේ රටේ තියෙන මුදල් නාස්ති කරා කියලා මේ සභාවෙම අපි කතා කරලා තියෙනවද? එහෙමනම් එදා ආණ්ඩුව හැටියට කිසි කෙනෙක් ආණ්ඩුවක් බාරගන්නේ නැති වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට මේ අඩුම ගන්න මේ විෂයන් ටික බාර අරගෙන කලමනාකරණය කරා. අඩුම ගන්න අද වෙනකොට මිනිස්සුන්ට යම් විදියකට බෙහෙත් ටිකක් තියෙනවා, තෙල් ටිකක් තියෙනවා. රට හැටියට සාමාන්‍ය කරවටේ කරනපු එක වැරදද්ද ගරු සභාපතිතුමනි? ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි දැන් මේ ලෝකල් පර්චේසස් ගැන කතා කරා. ලෝකල් පර්චේසස් ගැන ගත්තාම 2019 වර්ෂය වෙනකොට ලෝකල් පර්චේසස් 2019 වර්ෂයේ තියෙනවා බිලියන 4.3යි. 2020 අවුරුද්දේදී ගත්තාම මිලියන 940යි. 2021 අවුරුද්දේදී ලෝකල් පර්චේසස් 991යි. 2022 වර්ෂයේදී ලෝකල් පර්චේසස් බිලියන 2.1යි. හැබැයි 2023 වර්ෂය වෙනකොට 743යි මිලියන. එනිසා අපේ ගරු සෞඛ්‍යමත්තුමා ඉන්නෝ නම් මම දැනගන්න කැමති මේ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කරන වෙලාවේදී එතුමා තිබිච්ච ලෝකල් පර්චේසස් වල වියදම් කරපු මුදල් ප්‍රමාණය අඩු වෙලා 2019 අවුරුද්ද කියන්නේ මේ රටේ පාස්කු ප්‍රහාරය තිබිච්ච අවුරුද්ද, ජනාධිපතිවරණය තිබිච්ච අවුරුද්ද, 2022 කියලා කියන්නේ මේ රටේ කෝවිඩ් විවසනයත් එක්ක තිබිච්ච අවුරුද්ද. හැබැයි ඒ හැම අවුරුද්දකම නිලධාරීන් ටික කරපු පර්චේසස් වලට ගියපු හැම අවුරුද්දම ලෝකල් පර්චේසස් ටික වැඩි වෙලා. හැබැයි අපේ අමාත්‍යවරයෙක් කටයුතු කරපු අවුරුද්ද වල වැඩි වෙලා අඩු වෙලා. මේක තමයි මේ සංඛ්‍යා ලේඛන වලින් පේන්නේ. එනිසා මම දැනගන්න කැමති ගරු සභාපතිතුමනි මේකේ අපි එකට 225 එහෙට මෙහෙට ගහ ගන්නවා. හැබැයි මේක ඇතුලේ අභ්‍යන්තර වෙන්න වෙන ප්‍රශ්නයක් කියන එක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. අපි සැබෑ ප්‍රශ්නය තේරුම් ගන්නේ නැතුව අද මෙතන සෞඛ්‍ය අමාත්‍යවරයා වෙයි, හෙට විපක්ෂය කවදාද ආණ්ඩුව ගත්තාම එදාට පත් වෙන ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙයි. හැබැයි අහිංසක මිනිස්සුන්ට ලැබෙන බෙහෙත් ටික හරියට වෙලාවට දෙන්න, යන්ත්‍ර සූත්‍ර ටික හරියට දෙන්න, ඉස්පිරිතාල ටික හරියට හදන්න ඔය එකක්වත් අපිට කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මොකද අපි වැරදියක පිටිපස්සේ ගිහිල්ලා මෙතන සෞඛ්‍ය අමාත්‍යවරයා පැන්නුවාම සියල්ල හරි කියලා හිතනවා නම් එහෙම මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි. ඒ වගේම තමයි අනික් පැත්තෙන් මේකට හොඳම උදාහරණේ සභාපතිතුම ඔබතුමත් දන්නවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රෙමිස් සොෆ්ට්වෙයාර් එක ගේන්න බිලියන 1.4ක් වියදම් කරලා අවුරුදු 8ක් වෙනවා. අවුරුදු 8ක් ඒ සොෆ්ට්වෙයාර් එක හදනවා. අපි පාර්ලිමේන්තුවේ අවශ්‍ය කරන අනපනත් ටික සම්මත කළ අවුරුදු 8ක් වෙනවා. හැබැයි මේ ජනවාරි වල තමයි අවුරුදු 8කට පස්සේ සොෆ්ට්වෙයාර් එක හම්බෙන්නේ. හැබැයි අවුරුදු 8කට පස්සේ සොෆ්ට්වෙයාර් එක හම්බෙනකොටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියනවා දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේක පාවිච්චි කරන්න පුහුණු නිලධාරීන් නැහැ කියනවා. ඉතින් මෙහෙම මේකනම් ඇත්ත තත්ත්වය. මේක පිටිපස්සේ ඇත්තටම කවුද ඉන්නේ? එන්නේ මාර්ක ඇවිල්ලා ඒ සැපයුම් කරුවව හොයාගෙන ඒ සැපයන්න පුළුවන් කෙනාගේ නිර්ණායක ටික හදාගෙන ඒකට හරියන ටෙන්ඩර් එකක් දානවා. ඉතින් කොච්චර හොඳ බෙහෙත් තිබුණත් අපිට රටට සප්ලයි කරන්න පුළුවන්ද? මේවා ටික අපි වෙනස් කරන කල සභාපතිතුමනි මේ කතන්දරේ වෙනස් වෙන්නේ නැහැ. අපි ඔලු ගෙඩි වෙනස් කළා එක එක ඔලු ගෙඩිය මේකට දාලා හරියනවයි කියලා හිතනවනම් එහෙම මේ රටේ ප්‍රශ්න විසඳන්න හම්බෙන්නේ නැහැ. ඔබතුමාලා දන්නවා සෞඛ්‍ය විදියට අධ්‍යාපන හැටියට වෛද්‍යවරු හදනවයි කියලා උත්සාහ කරපු සියලුම ජනාධිපතිවරු අදසම අද මේ රට නියෝජනය කරපු සියලුම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේදී ඉඩම දුන්නා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලේදී ඒක දුවවන්න උත්සාහ කරා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එදා රාජාසන කතාවේදී කිව්වා සෞඛ්‍ය විශ්වවිද්‍යාල ඇති කරනවයි කියලා. හැබැයි අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉන්න අපේ හතර දෙනාටම අද මේ වැඩේ කරන්න බැරි වෙලා. එහෙනම් මේ ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? මේක හරියට අපි ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැත්නම් අපි එක එක කෙනාට අද මේ විදියට මඩ ගහගෙන ඉඳී. හැබැයි එළියේ තියෙන ප්‍රශ්නේ කාටවත් වෙනස් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ගරු සභාපතිතුමනි අද මේකට හොඳම උදාහරණයක් තියෙනවා. මේ අද උදේ වෙච්ච සිද්ධිය. උඩ පළාත අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බස් නැවතුම් පොලක් හදලා තියෙනවා පුස්සල්ලාව නගරේ. මේකට මුල් ගල තියන්න මුදල් වෙන් කරේ 2016 වර්ෂයේදී. බස් නැවතුම් පොල විවෘත කළේ 2019 වර්ෂයේදී. හැබැයි අද ඒකට සේවා සපයන ස්ථානයක් හදනකොට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මේ ඉඩම තාම තියෙන ප්‍රාදේශීය ලේකම්ට කියලා. අවුරුදු 430 මිනිස්සු බස් වලට නැගින බස් නැවතුම්පල, පෞද්ගලික ප්‍රවාහනයක නඩත්තු කරගෙන යන බස් නැවතුම්පල. හැබැයි අද වෙනකොට ඒකට සේවා සපයන ස්ථානයක් ඇති කරන්න ගියාම ප්‍රශ්නයක් ඉඩම කාගේද කියලා. එතකොට මේකට වග කියන්න ඕනේ 2016 UDA කරා මුදල් දීපු ඇමතිවරයාද? මේකට වග කියන්න ඕනේ 2019 ඇවිල්ලා ඒ බස් නැවතුම්පල හදලා ඉවර කරලා විවෘත කරපු ඇමතිවරයාද? නෑ ගරු සභාපතිතුමනි, මෙතන ඊට එහා ගියපු ප්‍රශ්නයක් තියෙනවා. අපි හරියට ප්‍රශ්නය ගැටළු අපි තේරුම් ගන්නේ නැතුව ඒ නිලධාරීන් හැටියට වෙන කටයුතු ටික අපි හරියට තේරුම් ගන්නේ නැතුව අපි කටයුතු කරන්න උත්සාහ කරනවා නම් ඒකේ වරද්ද ගන්න වෙන කවුරුවත් නෙවෙයි. මේ 225ම අපි වරද්ද ගන්නවා කියන එක විශේෂයෙන් මෙතනදී සිහිපත් කරන්න ඕනේ. අද අනික් පැත්තට ගියාම ගරු ඇමතුමාට අපි විශේෂයෙන් සිහිපත් කරනවා. එළිය ඇති වෙලා තියෙන ප්‍රශ්න ටික නිවැරදි කරගන්න ඔබතුමා
අවසන් කරන
හේතුව ගරු සෞඛ්‍යමතුමනි, ඔබතුමා අද දවස වෙනකල් ඔබතුමා හිටියේ ජනාධිපතිතුමා පත් කරපු සෞඛ්‍යමතිවරයා හැටියට පමණයි. හැබැයි අදින් පස්සේ මතක තියාගන්න මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ 225 එකගතාවය පළ කරපු මේ රටේ සමස්ත මහජනතාව පිළිගත්ත සෞඛ්‍යමතිවරයා බවට පත් වෙන්නේ ඔබතුමා. ඒ නිසා ඔබතුමා තවත් ශක්තිමත්ව මේ වැඩට ඉදිරියට ගෙනෙන්න ඔබතුමා ශක්තිමත්ව කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් මොන චෝදනාවලා දාවත් මේ වැඩපිළිවෙල ඉදිරියට නිවැරදිව ගෙනියන්න අපි කටයුතු කරනවා කියන එකත් සිහිපත් කරමින් මම නියට වෙනවා. බොහොමත්ම ස්තුතියි.